ආදරණීය දුවේ පුතේ 11 වසරට නිර්දේශ වූ පාඩම් මාලාවේ එක් පාඩමක් ලෙස මා තෝරා ගන්නවා ලංකා ඉතිහාසයට සම්බන්ධ වූ එක් මාතෘකාවක්. ඒ තමා දුවේ පුතේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම කියන මෙන්න මේ ප්‍රධාන මාතෘකාව යටතේ කරුණු කාරණා බොහෝමයක් අද දවසේ කතා කිරීමට මා බලාපොරොත්තු වෙනවා. එනිසා මේ දෙවනි පාඩමේ සිට පස්වෙනි පාඩම දක්වා එකොළහ වසර ඉතිහාස විෂයමාලාවේ වෙන් වී තිබෙන සියලු පාඩම්, ඒ කියන්නේ පාඩම් හතරක්ම වෙන් වී තියෙන මේ බ්‍රිතාන්‍ය පාලන සමය තුල ශ්‍රී ලංකාවේ ඇති වුණා වූ ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික පසුබිම කෙරෙහි අවධානය යොමු කරන්න මට අවසර දෙන්න. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම කියන මේ මාතෘකාව යටතේ කරුණු කාරණා ඔබ වෙනුවෙන් සාකච්ඡා කරන්න, ඉදිරිපත් කරන්න. ඒත් එක්කම ඔබට මතක ඇති මම කරා ශ්‍රී ලංකාවේ 19 සියවසේ බ්‍රිතාන්‍ය පාලන සමය තුලදී ඇති වූ ආගමික පුනර්ජීවය, විශේෂයෙන්ම ජාතික පුනර්ජීවයක් ගැන කතා කරා. බෞද්ධ ආගමේ, හින්දු ආගමේ සහ ඉස්ලාම් ආගමේ ඇති වූ පුනර්ජීවයක් ගැන මම මෙතෙ පෙර කතා කළා. ඒ පාඩම 11 වසරේ 3 පාඩම විදිහට අපිට ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. එහෙනම් අද දවසේ මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ දුවේ පුතේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම කියන මාතෘකාව. 11 වසරේ දෙවැනි පාඩම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම. එහෙනම් දුවේ පුතේ අපි දන්නවා බ්‍රිතාන්‍යයන් බලය පිහිටුවන්න කලින් මේ ආසියානු ප්‍රදේශ තුල, ලංකාව තුල බලය පිහිටුවන්න කලින් පෘතුගීසීන් ලන්දේසීන් 16 වන සියවසේ සිට 18 වන සියවස දක්වා ඔවුන් ආසියාව තුල බලය පිහිටුවා ගත්තා. විශේෂයෙන්ම ලන්දේසීන් ලංකාවෙන් 1796 යන්නේ, ඔවුන් ලංකාව අතහැරලා යන්නේ 1796 ආසන්න කාලේ. ඒ නිසා තමයි මම කිව්වේ 16 වන සියවසේ සිට 18 වන සියවස දක්වා මේ ආසියාව තුල පෘතුගීසි සහ ලන්දේසීන්ගේ බලය තමයි වඩාත් ප්‍රබල ලෙස ඉස්මතු වුනේ. එහෙත් දරුවනේ මේ පෘතුගීසීන් හා ලන්දේසීන් පෙරදිග, ඒ කියන්නේ ආසියානු ප්‍රදේශ තුල බලය පිහිටුවා ගන්න සිටින අවධියකම ඒ කාල සීමාවට සමගාමීවම තමයි මේ ඉංග්‍රීසි ජාතිකයෝ, එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය ජාතිකයෝ ආසියාව කෙරෙහි අවධානය යොමු කරන්නේ. මන්දයත් ඔවුන් දැනගත්තා, ඉංග්‍රීසි ජාතිකයන් ඉතා හොඳින් අවබෝධ කරගත්තා පෘතුගීසීන් හා ලන්දේසීන් අතිවිශාල ලාභයක් මේ පෙරදිග වෙළඳ භාණ්ඩ යුරෝපයට අරගෙන ගිහිල්ලා අලෙවි කරලා අතිවිශාල ලාභයක් උපයා ගන්නා බව. විශේෂයෙන්ම ආසියානු ප්‍රදේශවල ඉතාමත් හොඳින් වැවුණු කුරුඳු වෙළඳාමෙන් ඔවුන් ඉතා විශාල ලාභයක් උපයා ගත්තා. ඉතින් මෙවැනි ලාභයක් උපයා ගන්නා බව තේරුම් ගත්තු, අවබෝධ කරගත්තු ඉංග්‍රීසින්ද ආසියාව කෙරෙහි අවධානය යොමු කරා. ඒ අනුව දුවේ පුතේ ආසියාව කෙරෙහි අවධානය යොමු කරද්දී ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පසුබිම එංගලන්තය තුලින් නිර්මාණය කරලා දෙනවා, බ්‍රිතාන්‍ය තුලින් නිර්මාණය කරලා දෙනවා. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1600 එවකට එංගලන්ත පාලනය ගෙන ගිය පළවන එලිසබත් රැජින විසින් ආසියාවේ වෙළඳ කටයුතු වල නිරත වීමට අවශ්‍ය අවසර පත්‍රයක් ලබා දෙනවා මෙන්න මේ බ්‍රිතාන්‍ය වෙළඳුන් පිරිසකට. මේ අවසර පත්‍රය මගින් ඔවුන්ට හැකියාව ලැබෙනවා වෙළඳ සමාගමක් පිහිටුවාගෙන ඒ වෙළඳ සමාගමේ සහාය මගින් මේ ආසියානු ප්‍රදේශ තුල වෙළඳාම් කටයුතු නිරත වෙනවා. ඒ අනුව 1600 දෙසැම්බර් මාසයේදී පිහිටවනු ලැබූ මෙන්න මේ ඉංග්‍රීසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම විසින් ආසියානු ප්‍රදේශ තුල වෙළඳ කටයුතු වල ආධිපත්‍ය ලබා ගැනීම සඳහා ඔවුන් ආසියානු ප්‍රදේශ වලට ප්‍රවේශ වෙනවා. එහෙමනම් දරුවනේ මේ ආසියානු ප්‍රදේශ වලට ප්‍රවේශ වීමේදී මේ වෙළඳ සමාගමට අයත් මුල්ම පිරිස, මෙම ඉංග්‍රීසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමට අයත් මුල්ම පිරිස සුමාත්‍රා දූපතට තමයි ප්‍රවේශ වෙන්නේ. සුමාත්‍රා දූපතට ගිහිල්ලා ඒ ප්‍රදේශවල වෙළඳ කටයුතු ආරම්භ කරන්න ඔවුන් අවධානය යොමු කරනවා. එතනින් පස්සේ දුවේ පුතේ 1608 දී ඉන්දියාවේ සුරාත් කියන වරායට පැමිණෙනවා ඉංග්‍රීසි ජාතික විලියම් හෝකින්ස්. 1608 ඉන්දියාවේ සුරාත් වරායට ඉංග්‍රීසි ජාතික විලියම් හෝකින්ස් කියන නාවිකයා ඇතුළු නැව් කණ්ඩායම ඉන්දියාවට පැමිණිලා ඉන්දියාවේ පාලන බලතල හිමි කරගන්න කටයුතු කරනවා. ඒ වන විට ඉන්දියානු ප්‍රදේශ තුල බලය පිහිටුවාගෙන හිටිය දරුවනේ මුස්ලිම්ව. විශේෂයෙන්ම ඒ වන විට ඉන්දියාවේ මුගල් අධිරාජයා වූ ජහාන්ගීර් තමා ඉන්දියානු ප්‍රදේශ තුල වෙළඳ වගේම දේශපාලන ආධිපත්‍ය හිමි කරගෙන තිබුණේ. ඒත් එක්කම ඉන්දියාවට මේ විදියට ආපු ඉංග්‍රීසීහු ආසියාවට පැමිණීමෙන් අනතුරුව ඔවුන්ගේ අවධානය, කියන්නේ ඉන්දියාවෙන් පස්සේ ඔවුන්ගේ අවධානය අග්නිදිග ආසියානු ප්‍රදේශවලට යොමු වෙනවා. මන්දයක් අග්නිදිග ආසියාව කියන්නේ කුළුබඩු වැවෙන ඉතාමත් සාරභූමි ප්‍රදේශයක්. ඒ නිසා මේ වන විට ලන්දේසින් අග්නිදිග ආසියානු ප්‍රදේශවල දැවැන්ත වෙළඳ ඒකාධිකාරීමේ බලයක් ගොඩනගාගෙන හිටියා. එතකොට 17 සියවසේදී පෘතුගීසි ලන්දේසින් මෙන්න මේ අග්නිදිග ආසියානු ප්‍රදේශ තුල වෙළඳ ආධිපත්‍ය සඳහා ගැටුම් ඇති කරගත්තු සමය. 13 සියවස කියන්නේ මෙන්න මේ ගැටුම්කාරී තත්ත්වය පැවති සමයේම තමා දුවේ ඉංග්‍රීසීන්ද මේ අග්නිදිග ආසියානු ප්‍රදේශ වලට අවධානය යොමු කරන්නේ. බොහෝ දුරට මේ පෘතුගීසීන් හා ලන්දේසීන් අතර ගැටුම් ඇතිවන අවස්ථාවේදී ඉංග්‍රීසීහු ලන්දේසීන්ට සහාය දුන්නා. නමුත් දුවේ පුතේ මේ ලන්දේසීන් මේ ඒ තරමටම මේ ඉංග්‍රීසීන්ගේ සංක්‍රමණය නැත්නම් ඉංග්‍රීසීන්ගේ පැමිණීම එතරම් සුබවාදීව දැක්කේ නැහැ. මොකද ඔවුනුත් වෙළඳාමේ ආධිපත්‍ය ලබා ගැනීමේ තරඟයක නෙමේ නිරත වෙන්නේ. මොකද පෘතුගීසීන්ටත් වඩා ලන්දේසීන්ටත් වඩා ඉංග්‍රීසීන්ගේ නාවික ශක්තිය වඩා බලවත්. ඒක හොඳින් දැනගෙන හිටියා ලන්දේසීන්. ඒ නිසා දුවේ පුතේ ලන්දේසීන් මේ ඉංග්‍රීසීන්ගේ ආගමනය ගැන එතරම් පැහැදීමකටපත් උනේ නැහැ. නමුත් ඉංග්‍රීසීන් මොකද කරේ මේ වන විට විශේෂයෙන් 1623 වෙනකොට දුවේ පුතේ කුළුබඩු වලට වඩා සුප්‍රසිද්ධ, මේකට කුළුබඩු දිවයින කියලා කිව්වා, කුළුබඩු වලට වඩා සුප්‍රසිද්ධ ඇම්බොයිනා දූපතේ බලකොටුවක් මේ ඉංග්‍රීසීහු අත්පත් කරගෙන මේ ප්‍රදේශවල බලය පිහිටුවාගෙන තියෙන සමයක් තුල ලන්දේසීන් මොකද කරේ මේ ඇම්බොයිනා දූපතේ ඉංග්‍රීසි බලකොටුවකට පහර දීලා මේ බලකොටුවේ හිටපු ඉංග්‍රීසි ජාතිකයෝ කීප දෙනෙක් ඝාතනය කරලා දානවා. කවුද එහෙම කරන්නේ? ලන්දේසීන් විසින්. එහෙමනම් ඉංග්‍රීසීන්ට මේ සිදුවෙච්චි ව්‍යසනය නිසා ඉංග්‍රීසීන් මොකද කරන්නේ දුවේ පුතේ? මේ අග්නිදිග ආසියානු ප්‍රදේශ තුල තමන්ගේ බලය පිහිටුවා ගන්න එක අතහැරලා දාලා ඔවුන් අවධානය යොමු කරනවා ඉන්දියාව කෙරෙහි. තේරුණා? එහෙනම් දුවේ පුතේ අග්නිදිග ආසියානු ප්‍රදේශ වල බලය පිහිටුවා ගැනීම වෙනුවට ඉංග්‍රීසීන් අවධානය යොමු කරනවා ඉන්දියාව කෙරෙහි. එනු 1607 මේ වෙළඳ සමාගම විසින් ඉන්දියාව කෙරෙහි අවධානය යොමු කරලා, අපි අර ඉස්සෙල්ලා කතා කරා 1608 සුරාත් වරායට ගොඩ බැස්සා කියලානේ මුගල් අධිරාජ්‍යයාගේ කාලේ. නමුත් එතනින් පස්සෙත් මේ ඉංග්‍රීසීන් 1703 සියවසේ මැද හරිය වෙනකොට ඉංග්‍රීසීන් ඉන්දියාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරලා ඉන්දියාවේ වෙළඳ බලය අල්ලා ගැනීම සඳහා කටයුතු කරනවා. මේ සියල්ලටම අවශ්‍ය පසුබිම නිර්මාණය කළේ ඉංග්‍රීසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම. මේ වෙළඳ සමාගම හරහා තමා මේ සියලු ආර්ථික කටයුතු මෙහෙයවන්නේ. ඒ අනුව දුවේ පුතේ ඉංග්‍රීසීහු 1639 මේ වෙළඳ සමාගමේ ප්‍රධානත්වයෙන් මදුරාසිය තමන්ගේ පාලන මධ්‍යස්ථානයක් බවට පත් කරගන්නවා. ඉංග්‍රීසීන්ගේ පළවෙනි පෙරදිග වෙළඳ මධ්‍යස්ථානයේ විදිහට මදුරාසිය 1639 ඔවුන් පිහිටුවා ගන්නවා. ඉන් පසුව ද්වීපපුතේ 1661 මුම්බායි නගරයත් ඉංග්‍රීසීන්ගේ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ඔවුන් පිහිටුවා ගන්නවා. ඉන් අනතුරුව 1690 වෙනකොට කල්කටාවත් තමන්ගේ වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් කරගන්න. එහෙමනම් ද්වීපපුතේ ඉංග්‍රීසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම විසින් ඉන්දියාවේ වෙළඳ මධ්‍යස්ථාන තුනක් පිහිටෙව්වා. මදුරාසි, මුම්බායි, කල්කටා තමා ඒ වෙළඳ මධ්‍යස්ථාන තුන. මේ වෙළඳ මධ්‍යස්ථාන තුනේම අධීක්ෂණ කටයුතු ඉංග්‍රීසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමේ ප්‍රධානත්වයෙන් තමා ද්වීපපුතේ සිදු කරේ. ඒ වන විට පෘතුගීසි සහ ලන්දේසීන්ගේ බලයට වඩා ද්වීපපුතේ තව යුරෝපා ජාතියක් ආසියාවේ බලවත් වෙමින් සිටියා. ඉංග්‍රීසීන්ට සමගාමීව තවත් බලවත් යුරෝපා ජාතියක් ආසියාව තුළ තමන්ගේ වෙළඳ අයිතිය, වෙළඳ ඒකාධිකාරයේ වෙළඳ බලය ලබා ගැනීමේ දැඩි තරඟයක නිරත වෙලා හිටියා. අන් කවරක්වත් නෙමේ ද්වීපපුතේ, ඒ තමා ප්‍රංශ ජාතිකයෝ. ඉන්දියාව තුල ඉංග්‍රීසින් මුම්බායි, කල්කටා, මදුරාසි කියන වෙළඳ මධ්‍යස්ථාන පිහිටුවා ගැනීමට සමගාමීව ප්‍රංශ ජාතිකයෝ ද්වීපපුතේ 1664 වෙන විට ඉන්දියාවේ ප්‍රංශ ජාතිකයන්ගේ වෙළඳ මධ්‍යස්ථාන පෙරදිග වෙළඳ මධ්‍යස්ථාන තුනක් පිහිටනවා. පොන්ඩිචේරි, චන්ද්‍රනගර්, කරිකා. නැවතත් පුතේ මං ඒ මධ්‍යස්ථාන තුන කියන්නම්. පොන්ඩිචේරි, චන්ද්‍රනගර්, කරිකා. මෙන්න මේ වෙළඳ මධ්‍යස්ථාන තුන ප්‍රංශ ජාතිකයෝ ඉන්දියානු ප්‍රදේශ තුල පිහිටවා ගන්නවා. එහෙමනම් ද්වීපපුතේ ඉන්දියන් සාගරයේ තුල වෙළඳාමේ අයිතිය, ඒකාධිකාරය ලබා ගැනීම සඳහා මේ වන විට යුරෝපයේ වඩා බලගතුම රාජ්‍ය දෙක වෙච්චි ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය මේ ඉන්දියන් සාගරයේ වෙළඳ කටයුතු සඳහා යම් යම් අවස්ථාවලදී ගැටුම් තත්ත්වයන් ඇති කර ගැනීමට පවා උත්සාහ ගත්තා. ඒ කියන්නේ තමන්ගේ බලය ලබා ගැනීම. මෙන්න මෙවැනි පසුබිමක් තුල ඉංග්‍රීසීන්ට ශ්‍රී ලංකාව කියන මේ පුංචි දූපතක්, ඇත්තරම ඉන්දියාවට වඩා අපි 60 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් කුඩා වුවත්, භූමි ප්‍රමාණයෙන් අපි ඉන්දියාවටත් වඩා 60 ගුණයකට වඩා ප්‍රමාණයකින් කුඩා වුවත්, ඉංග්‍රීසීන්ට මේ ඉන්දියන් සාගරයේ තිබුණු වටිනාම දූපත බවට පත් වුණේ ද්වීපපුතේ මේ ශ්‍රී ලංකාව. එහෙමනම් ඉංග්‍රීසීන් ඉන්දියාවේ බලය පිහිටුවාගෙන අවුරුදු 100ක්, එහෙම නැත්නම් ද්වීපපුතේ අවුරුදු 100 වසක කාලයක් පමණ ගත වීමෙන් පස්සේ තමා ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරන්නේ. එහෙමනම් මා ඊළඟට අවධානය යොමු කරන්නම් මේ මාතෘකාවේ ප්‍රධාන මාතෘකාවේ වඩා වැදගත්ම කොටසක් විදිහට බ්‍රිතාන්‍යයන්, එහෙම නැත්නම් ඉංග්‍රීසි ජාතිකයෝ ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කළේ කුමන හේතු සාධක නිසාද? නැත්නම් ඔවුන්ට ශ්‍රී ලංකාව යටත් කරගන්න, ඔවුන්ට ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරන්න බලපෑවේ හිතුනේ ඇයි කියන කාරණය අපේ භාෂාවෙන් කියනවනේ, ඇයි ඉංග්‍රීසීන්ට ශ්‍රී ලංකාවේ බලය පිහිටුවා ගන්න අවශ්‍ය වුණේ? ඇයි ඔවුන්ට හිතුනේ බලය අල්ලා ගන්න? ඉන්දියාව මේ තරම් විශාල රාජ්‍යයක් වත්, ඒ රාජ්‍ය වගේම ශ්‍රී ලංකාව පුංචි දිවයිනක් වුණත් ඔවුන්ට ශ්‍රී ලංකාවේ වටිනාකම දැනුණා. එහෙමනම් ද්වීපපුතේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන්න තුරුදුන් හේතු සාධක කිහිපයක් තියෙනවා. එහෙනම් අපේ මාතෘකාව ශ්‍රී ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍යයන් අවධානය යොමු කිරීම. එනිසා අවධානයෙන් දරුවනේ ඔබත් අහගෙන ඉන්න මේ ශ්‍රී ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍යයන් අවධානය යොමු කරේ ප්‍රධාන කරුණු දෙකක් කේන්ද්‍ර කරගෙන. එකක් තමා ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම. එහෙනම් ශ්‍රී ලංකාවේ පිහිටීම ඔවුන්ට කෙලෙසද වැදගත් වූයේ? ඉංග්‍රීසි ජාතිකයන්ට ඉන්දියාවේ හිටියත් මේ ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම කෙලෙසද වැදගත් වූයේ ඔවුන්ගේ ආර්ථික පාලන කටයුතු මෙහෙවන්. එහෙමනම් ද්වීපපුතේ, අපි දන්නවා ලෝකයේ සුප්‍රසිද්ධම ස්වභාවික වරායක් වෙච්චි ත්‍රිකුණාමල වරාය පිහිටලා තියෙන ශ්‍රී ලංකාව. අපි දන්නවා ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ මේ ත්‍රිකුණාමල වරාය පිහිටලා තියෙනවා. ඒ ත්‍රිකුණාමල වරාය කියන්නේ ස්වභාවික වරායක්. ලෝකේ ඕනෑම ප්‍රමාණයේ විශාල නැවකට වර්තමානයේ වූ ඉතාමත් හොඳින් ආරක්ෂාව සපයන්න පුළුවන් වරායක්. ඒ නිසා අතීතයේදී මේ වරාය අතිශය වැදගත් වුණා. ඒත් එක්ක මේ ත්‍රිකුණාමල වරාය දුවේ පුතේ බෙංගාල බොක්කට මුහුණලා තියෙන. ඒ නිසා ඉන්දියාවේ නැගෙනහිර විරලේ බටහිර විරලේ විශේෂයෙන්ම නැගෙනහිර විරලේ තියෙන කල්කටාවක් මදුරාසියක් කියන මේ ඉංග්‍රීසීන්ගේ වෙළඳ මධ්‍යස්ථාන පාලනය කරන එක, වෙළඳාම පිළිබඳව සොයා බලන එක ඉන්දියාවේ සිට සොයා බැලීමට වඩා දුවේ පුතේ ලංකාවේ ත්‍රිකුණාමල වරාය වුන් අත්පත් කරගත්තෝ තින් ඒ වරායේ සිට ඉතා පහසුවෙන් කාර්යක්ෂමව ඔවුන්ට මේ වෙළඳ හා නාවික කටයුතු මෙහෙවීමේ හැකියාව තියනවාය කියන එක ඉංග්‍රීසීන් දැනගත්තා. ඒ නිසා ඔවුන් ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වරාය අල්ලා ගැනීම සඳහා දැඩි ලොල් බවකින් හිටියේ. එහෙනම් පුතේ ත්‍රිකුණාමල වරායේ වැදගත්කම ඊට අමතරව ප්‍රංශ ජාතිකයොත් මොකද මේ වෙනකොට ප්‍රංශ ජාතිකයොත් ඉන්දියන් සාගරයේ බලවත් පිරිසක්නේ. ඉංග්‍රීසි ජාතිකින් මේ ප්‍රදේශයේ ලබා ගනී යයි යන හැඟීමට කලින් ප්‍රංශ ජාතිකයෝ මේ ප්‍රදේශ ලබා ගනී තැයි ඉංග්‍රීසින් කල්පනා කළා. ඒ නිසා ප්‍රංශ ජාතිකයෝ මේ ප්‍රදේශයේ නේ කියන්නේ ත්‍රිකුණාමල වරාය ලබා ගැනීමට පෙර දැඩි අවධානයකින් යුක්තව ඉංග්‍රීසින් මේ ප්‍රදේශ ලබා ගන්න බලාපොරොත්තු වුණා. ඒත් එක්කම පෙර අපරදිග වෙළඳ මාර්ගයක මැදගතව තියෙන රටක් ශ්‍රී ලංකාව. පෙර අපරදිග වෙළඳ මාර්ගයක මැදගතව පිහිටා තිබීම රටක් නිසා ඔවුන් දැඩිසේ අවධානය යොමු කරා ශ්‍රී ලංකාවේ පිහිටීම කරේ. ඒත් එක්කම දරුවනේ ඊසාන දිග මෝසම් සුළඟින් සුරක්ෂිතව නැවුන අතර කරගන්න මං අර ඉස්සලා කිව්වාගේ ත්‍රිකුණාමල වරාය තිබුණා. ඒත් එක්කම ප්‍රංශ ජාතිකයෝ මේ විදිහට ආසියාවේ බලය නැත්නම් ඉන්දියන් සාගරයේ බලය ලබා ගැනීමේදී ත්‍රිකුණාමලයට අවධානය යොමු කරයි කියන බිය නිසා ඔවුන් අවධානය යොමු කරලා ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ බලය අල්ලා ගන්න උත්සාහ කරා. එහෙනම් ද්වීපතේ ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කිරීමේදී වඩා වැදගත් වුණ එකක් පිහිටීම. ඒ අනුව මම සරලව නැවතත් මේ කරුණු කීපය කියන්නම්. එකක් ත්‍රිකුණාමල වරාය බෙංගාල බොක්කට මුහුණලා තිබීම, ඉන්දියාවේ නැගෙනහිර විරලේ ඉංග්‍රීසි නාවික බලය රැක ගැනීමට එම වරායේ පිහිටීම වැදගත් වීම, ඊසාන දිග මෝසම් සුළඟින් නැව් සුරක්ෂිතව ආරක්ෂා කර ගැනීමට ත්‍රිකුණාමල වරායේ වැදගත් වීම, ප්‍රංශ ජාතිකයෝ ත්‍රිකුණාමල වරාය ලබා ගනිතයි යන බිය, මෙන්න මේ කරුණු කාරණා වැදගත් වුණා. ඒත් එක්කම තවයි කරුණක් වුණේ ඉංග්‍රීසීන්ට පෙර අපරදිග මුහුදු මාර්ගයක වඩාත් වැදගත්ම මධ්‍යස්ථානයේ විදියට දැක්කේ ඔවුන් අවබෝධ කරගත්තේ ශ්‍රී ලංකාව. මෙන්න මේ කරුණු කාරණා නිසා දුවේ පුතේ ඔවුන් ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කරා. එමනම් මේ භූගෝලීය පිහිටීමට අමතරව ශ්‍රී ලංකාවේ වෙළඳාමත් ඔවුන්ට වැදගත් වුණා. මොකද මේ වෙන විට ලොව ඉස්තරම්ම කුරුඳු නිෂ්පාදකයා බවට පත් වෙලා තිබුණේ ශ්‍රී ලංකාව. එහෙනම් ලොව ඉස්තරම්ම කුරුඳු නිෂ්පාදකයාගේ රට යටත් කර ගැනීම ඔවුන්ගේ කර ගැනීමට ඉංග්‍රීසීන්ට අවශ්‍ය වුණා. එහෙනම් දුවේ පුතේ කුරුඳු වෙළඳාමේ වැදගත්කම, ලොව ඉස්තරම්ම කුරුඳු නිෂ්පාදකයා වීම, ඊට අමතරව කියේ දුවේ පුතේ කුරුඳු වලට අමතරව අලියතුන්, ඇද්දල, කැස්බෑ පොතු, මුතුමැණික් ඔන්න ඔය වාගේ වඩා වටිනා වෙළඳ ද්‍රව්‍ය රසක හිමිකාරත්වයක් ලංකාවට තිබුණා ඒ වන විට. එහෙනම් දුවේ පුතේ ඉංග්‍රීසීන් භූගෝලීය පිහිටීම ඔවුන්ට ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරගන්න වැදගත් වූයේ යම්සේද ඒ හා සමානවම ලංකාවේ වෙළඳාමේ වැදගත්කමත් ඔවුන්ට වැදගත් වුණා. ඒ නිසා දුවේ පුතේ ශ්‍රී ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍යයන් අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකාවේ වෙළඳාමේ වැදගත්, ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම කියන මෙන්න මේ ප්‍රබලතම කාරණා දෙක වෙනුවෙන් තමා ඔවුන් අවධානය යොමු කළේ. එහෙනම් දුවේ පුතේ මා ඊළඟ අවධානය යොමු කරන්නම් ඉංග්‍රීසි පාලන සමය තුල උඩරට රාජ්‍ය සමග ඉංග්‍රීසීන් පාලන සමය කියන්නේ ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරාට පස්සේ ඔවුන් ශ්‍රී ලංකාවේ උඩරට රජවරුන් සමග වරින් වර සම්බන්ධතා පැවැත්වුවා. මේ සම්බන්ධතාවයන් නිසා ලන්දේසීන්ට එක විශාල අභියෝගයක් වුණා. ඔබ දන්නවා පෘතුගීසීන් නිරපාදාණ්ඩ උඩරට රජවරු ලන්දේසීන්ගේ සහාය ගත්තා. ලන්දේසීන් නිරපා දැමීමට තමා දරුවනේ මේ ඉංග්‍රීසීන්ගේ සහය දැන් මේ උඩ රට රජවරු ගන්න. ඒ අනුව ඔබ මේ වෙනුවට අධ්‍යයනය කරලත් ඇති, ඔබගේ පෙළපොත ඇසුරෙන් ඔබ දන්නවත් ඇති, ඉංග්‍රීසීන් හා උඩ රට රාජ්‍යයන් අතර දූත සම්බන්ධතා දුවේ පුතේ අවස්ථා කිහිපයකදී සිද්ධ වුණා. මේ අවස්ථා වල මුඛ්‍ය පරමාර්ථය උනේ ලන්දේසි බලය මෙරට විරළබඩ ප්‍රදේශවලින් ඉවත් කරලා දැමීම. ලන්දේසි බලය මෙරට විරළබඩ ප්‍රදේශවලින් ඉවත් කර දැමීම. ඒ නිසා වරින් වර ඉංග්‍රීසි දූතයින් උඩ රට රජතුමා හමු වීමට පැමිණ සිටියා. ඒ නිසා ඔවුන් අපේක්ෂා කරපු අපේක්ෂාවන් නමුත් ඒ ආකාරයෙන්ම මුල් අවදි තුල ඉෂ්ට සිද්ධ වුණේ නැහැ. නමුත් දුවේ පුතේ ඔබට මම කියලා දෙන්නම්, වරින් වර මෙරටට පැමිණි ඉංග්‍රීසි දූතයින් සහ ඒ වන විට ලංකාවේ හිටපු උඩ රට රජතුමා, ඒ හැම වෙලාවකම දුවේ පුතේ ඒ පාලනය, ඒ කියන්නේ ඉංග්‍රීසීන් උඩ රටට එනකොට ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සම්පූර්ණ පාලනය ලන්දේසීන්ට තිබුණා. එවැනි පසුබිමක තමා ඔවුන් ලංකාවට එන්නේ. ඒ අනුව දුවේ පුතේ 1762 තමා ප්‍රථම වතාවට ජෝන් ෆයිබර්ස් කියන මේ ඉංග්‍රීසි දූතයා එන්නේ. ඒ වෙන විට ලංකාවේ උඩරට පාලකයා වුණේ දුවේ පුතේ කීර්තිසිංහ රාජසිංහ. ඉන් හරියටම වසර 20ක් ගිය තැන, ඒ කියන්නේ 1782 හියුබොයිට් කියන ඉංග්‍රීසි දූතයා රාජාදි රාජසිංහ රජතුමාගේ කාලේ ලංකාවට එනවා. ඉන් පසු 1795 රොබර්ට් ඇන්ඩ්‍රූස් කියන ඉංග්‍රීසි දූතයා රාජාධිරාජසිංහ වෙන විටත් රාජාධිරාජසිංහ රජතුමා තමයි ලංකාවේ උඩ රට ප්‍රදේශයේ පාලනය අරගෙන ගියේ. රාජාධිරාජසිංහ රජතුමාගේ කාලේ ලංකාවට එනවා. මෙන්න මේ දූතයින් අතරින් රොබර්ට් ඇන්ඩ්‍රූස්ගේ කාලේ තමයි වඩා වැදගත් වෙන්නේ. මොකද ඔහු 1795 අගෝස්තු 31 වෙනිදා ලන්දේසීන් සතුව, ඒ වන විට ලන්දේසීන් සතුව පැවති ත්‍රිකුණාමල කොටුව අල්ලා ගන්නවා. එතකොට ඉංග්‍රීසීන් දැනගත්තා මේ ලන්දේසීන්ගේ පාලන ප්‍රදේශ යටත් කර ගැනීමේදී ඒ තරම් මේ අසීරු කටයුත්තක් නොවන බව අවබෝධ කරගත්තු ඉංග්‍රීසියු උඩරට රජුගේ සහාය නොලබාම බොහෝ දුරට මේ ප්‍රදේශ යටත් කරගෙන රජතුමාට මේවා නොදෙන තැනට කටයුතු කරා. ඒ අනුව දුවේ පුතේ 1795 අගෝස්තු 31 වෙන දින මේ විදිහට ත්‍රිකුණාමල බලකොටුව යටත් කරගත්තට පස්සේ 1796 පෙබරවාරි මාසයේ විතර වෙනකොට ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ විශේෂයෙන්ම ලන්දේසීන් සතුව තිබුණු බොහෝ බලකොටු යටත් කරගන්න පටන් ගත්තා. ඒ අනුව ලන්දේසීන්ගේ තිබුණු යාපනය, මන්නාර, කල්පිටිය, ඒත් එක්කම 1796 පෙබරවාරි 14 වන දින වන විට කොළඹ බලකොටුවක් යටත් කර ගැනීමෙන් පසුව සමස්ත ලන්දේසීන් සතුව පැවති සමස්ත ප්‍රදේශයේම ආධිපත්‍යය ඉංග්‍රීසීන්ට නතු වෙනවා. ඒ අනුව දුවේ පුතේ 1796 පෙබරවාරි 16 වන දින ලන්දේසි ආණ්ඩුකාරවරයා සහ ඉංග්‍රීසීන් අතර ඇති කරගත්තු ගිවිසුමකින් අනුව ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල පාලනය ලන්දේසීන් විසින් ඉංග්‍රීසීන්ට පවරනවා. එහෙමනම් දුවේ පුතේ මේ ආකාරයට 1796 පෙබරවාරි 16 වන විට ඉංග්‍රීසීන්ට ලන්දේසීන් සතු සියලු වෙරළබඩ ප්‍රදේශ, ලංකාවේ සියලු වෙරළබඩ ප්‍රදේශවල අයිතිය ලැබුණා. එහෙමනම් දුවේ පුතේ ක්‍රමානුකූලව ලන්දේසි පාලනය නිමා කරලා ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ මේ ආකාරයට යටත් කරගන්නවා. එහෙමනම් මේ විදිහට යටත් කරගත්තු ඉංග්‍රීසීන් ලංකාවේ සමස්ත බලය, මුළු දිවයිනේම ආධිපත්‍යය ඔවුන්ට නතු වුණේ කෙලෙසද කියන කරුණු කාරණාව ගැන අවධානය යොමු කරන්න කලින් මා ඔබ වෙනුවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා, කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ, බ්‍රිතාන්‍යයන් උඩරට සමස්ත ප්‍රදේශයේම බලය අල්ලා ගන්නා අවස්ථාව වෙන විට ශ්‍රී ලංකාවේ පාලන බලතල ශ්‍රී ලංකාවේ පාලනය ඔවුන් අවස්ථා කීපයකදී තමයි යටත් කරගත්තේ. තේරුණා? අවස්ථා කීපයකදී යටත් කරගත්තා. ඒ ලෙස යටත් කරගත්තු අවස්ථා අතරින් පළමු වෙන්න තමයි අපි අර කතා කරපු ලන්දේසීන් සතු බලකොටු අල්ලගන්න එක. ලන්දේසීන් සතුව පැවති බලකොටු අල්ලගන්න එක. එහෙමනම් දුවේ පුතේ ලන්දේසීන්ගේ බලකොටු අල්ලා ගැනීමේදී මේ ඉංග්‍රීසීන්ට මූල්‍යමය සහාය ලබා දුන්නේ ලංකාවට සමීපව ඉන්දියාවේ පිහිටලා තියෙන ඉංග්‍රීසි ප්‍රතිදිග වෙළඳ සමාගමට අයිති එක වෙළඳ මධ්‍යස්ථානයක්. ඒ තමයි මදුරාසි වෙළඳ මධ්‍යස්ථානය. ඉංග්‍රීසීන්ට අවශ්‍ය සියලුම මූල්‍ය පහසුකම් සැපුවේ මේ මදුරාසියේ හිටපු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා විසින්. ඒ නිසා 1796 ලන්දේසීන් සතු සියලු වෙරළබඩ ප්‍රදේශ ඉංග්‍රීසීන් යටත් කරගත්තට පස්සේ දුවේ පුතේ ඉංග්‍රීසීන් මේ ලංකාවේ පාලන ක්‍රමවේද පිළිබඳව අවබෝධයක් නැති නිසා 1796 සිට ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල පාලනය කිරීමට මදුරාසි ආණ්ඩුකාරවරයාට ලබා දෙනවා. ඒත් එක්කම ඔහුට අතිවිශාල වියදමක් දරන්න සිද්ධ වුණා. ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලින් ලන්දේසීන් පලවා හැරෙන්න. ඒ නිසා ඉංග්‍රීසි ආණ්ඩුව මේ ලන්දේසීන් පලවා හැරීමට මදුරාසි ආණ්ඩුකාරවරයා දරපු යුද වියදම් නැවත උපයා ගන්නා තෙක් සහ ලංකාවේ පාලනය පිළිබඳව ඉංග්‍රීසි නිලධාරීන්ට යම් අවබෝධයක් ලැබෙන තෙක් ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල පාලනය දුවේ පුතේ මේ මදුරාසි පාලනයට නැත්නම් ඉංග්‍රීසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමට අයත් මදුරාසි නිලධාරීන්ට ලබා දෙනවා. එහෙමනම් දුවේ පුතේ 1796 සිට 1797 දක්වා වසර දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල පාලනය ගෙන යන්නේ මදුරාසි පාලනය. නැත්තම් ඉංග්‍රීසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පාලනය. එහෙමනම් ඒ තමයි පුතේ ලංකාවේ පළවෙනි බ්‍රිතාන්‍ය පාලනයේ අවස්ථාව. බ්‍රිතාන්‍ය පාලක පාලනය කර පළවෙනි අවස්ථාව තමයි 1796 ඉංග්‍රීසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල පාලනය අරගෙන යාම. මේ පාලනය වසර දෙකකට ආසන්න කාලයකදී දරුවනේ අවසන් වෙනවා. එතනින් පස්සේ 1792 සිට දුවේ පුතේ 1802 දක්වා මෙන්න මේ වසර හතරක කාලය තුලදී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල ද්විත්ව පාලනයක් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් දෙවනි අවස්ථාව තමයි දුවේ පුතේ මදුරාසි පාලනයෙන් පස්සේ ද්විත්ව පාලනය. ද්විත්ව පාලනයෙන් පස්සේ දරුවනේ 1802ම කිරීටයේ පාලනයක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඒ මොනවද කියලා මම ඔබට එකින් එක පැහැදිලි කරලා දෙන්න. අවසානයේ 1815 මුළු දිවයිනම ඉංග්‍රීසියෙන් යටත් කරගන්න. 1815 මුළු දිවයිනම ඉංග්‍රීසියෙන් යටත් කරගන්න. එහෙනම් දුවේ පුතේ ශ්‍රී ලංකාවේ බලය ස්ථාපිත කරගත් අවස්ථා කිහිපයක් තියෙනවා ඉංග්‍රීසියෙන්. එක 1796-97 වෙරළබඩ ප්‍රදේශවල මදුරාසි පාලනය. ඊට පස්සේ 1798-802 වෙරළබඩ ප්‍රදේශවල ද්විත්ව පාලනය. 1802 කිරීටයේ පාලනය. 1815 මුළු දිවයිනම යටත් කර ගැනීම. මෙන්න මේ අවස්ථා හතර පිළිබඳව ඔබ සමග මා පුළුල් ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන් පළමු වෙන්න තමයි වෙරළබඩ ප්‍රදේශවල මදුරාසි පාලනය. මා පෙර සඳහන් කළා වගේම වෙළඳ සමාගමක මූලික අපේක්ෂාව වුණේ දුවේ පුතේ වෙළඳාමින් ලාභ උපයා ගැනීම. ඒ නිසා මේ මදුරාසි ආණ්ඩුකාරවරයාගේ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණලා වෙරළබඩ ප්‍රදේශවල පාලනය අරගෙන ගියා. පාලනය අරගෙන ගියාට මොකද ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල පාලනය අරගෙන යද්දී මේ වෙළඳ සමාගම දැඩිව අවධානය යොමු කරේ ඔවුන්ගේ ලාභය ඔවුන්ට ගියපු වියදම් ඉතා ඉක්මනින් උපයා ගන්න. එහෙමනම් ශ්‍රී ලංකාවේ මේ වෙරළබඩ ප්‍රදේශවල පාලනයේදී ඔවුන් ඉතා ඉක්මනින් වෙළඳාමේදී ලාභය උපයා ගන්න මොනවාගේ ක්‍රමවේදද අනුගමනය කරේ කිව්වොත් අපේ රටේ විරලබඩ ප්‍රදේශවල ජනතාවට මේක ඒ තරම් සුබවාදී උනේ නැහැ. මොකද අපි රාජාණ්ඩු ක්‍රමයකට හුරු වෙච්ච ජනතාව මේ විජාතික බලවේගවලට ඒ තරම් කැමැත්තක් දැක්වේ නැහැනේ. ඒ නිසා දුවේ පුතේ ඉංග්‍රීසි විසින් මේ වෙරළබඩ ප්‍රදේශවල ක්‍රියාත්මක කරපු මේ පාලනයට එරෙහිව පාලනයේ තිබුණු ඇතැම් ක්‍රමවේදවලට වෙරළබඩ ජනතාව කැමැත්තක් දැක්වේ නැහැ. එහෙමනම් වෙරළබඩ ප්‍රදේශවල මොනවාගේ පාලනයක්ද ඔවුන් අරගෙන ගියේ කියලා අපි කතා කරමු. ඔවුන් වෙරළබඩ ප්‍රදේශවල මදුරාසි පාලනය මොනවාගේ පාලන රටාවක්ද අරගෙන ගියේ? මේ පාලන රටාවේ තිබුණු නුසුදුසු බව නිසා ඉතාමත් කෙටි කාලයක් තුලදී දුවේ පුතේ වෙරළබඩ ජනතාව මේ මදුරාසි පාලනයට එරෙහිව කැරලි ගහනවා. එහෙනම් මේ කැරලි වලට තුඩු දුන්නු හේතු මොනවාද කියලා ඇහුවොත් මදුරාසි පාලනය අසාර්ථක වෙන්න මොනවාගේ හේතු සාධකද බලපෑවි කියලා ඇහුවොත් ඒ දෙකටම දරුණේ අයිති වෙන්නේ එකම කරුණු කාරණා කිහිපයක් පමණයි. එහෙනම් මා සාකච්ඡා කරන්නම් මදුරාසි පාලනය අසාර්ථක වෙන්න තුඩු දුන්නු හේතුත් විරලබඩ ප්‍රදේශවල 1797 කැරල් ඇති වෙන්න තුඩු දුන්නු හේතුත් මොනවද කියන එක අපි කතා කරමු. එහෙනම් දුවේ පුතේ මදුරාසි පාලනය බදු අය කරේ බාණ්ඩ වලින් නෙමෙයි මුදලින්. උන්නේ නම් පළවෙනි කරුණ විරලබඩ ප්‍රදේශවල බාණ්ඩ වලින් වෙනුවට මුදලින් බදු අය කිරීම. බදු එකතු කිරීමේ අයිතිය රේන්ද ක්‍රමයේ වෙන්දේසියේ විකිණීම. බදු එකතු කිරීමට දේශීය නිලධාරීන් වෙනුවට මදුරාසියෙන් ගෙන්නපු අවමිල්දාර කියන බදු නිලධාරීන් පත් කිරීම. ඒත් එක්කම නව බදු වර්ග විරලබඩ ප්‍රදේශවලට හඳුන්වා දී විශේෂයෙන් පොල් ගස් බද්ද, රා රක්කු බද්ද, දුම්කල බද්ද, මාළු බද්ද, ලුණු බද්ද. නැවතත් මම මේ බදු වර්ග ටික කියන්නම්. පොල් ගස් බද්ද, රා රක්කු බද්ද, දුම්කල බද්ද, මාළු බද්ද, ලුණු බද්ද. මෙන්න මේ වාගේ අලුතින් බදු වර්ග හඳුන්වා දීම නිසා ඉතාමත් පීඩනය කර දුවේ පුතේ මෙන්න මේ වෙරළබඩ ප්‍රදේශවල ජනතාව මුහුණ දුන්නා. ඒ නිසා මේ වෙරළබඩ ජනතාව මදුරාසි පාලනයට එරෙහිව 1797 කැරැල්ලක් දියත් කරා. එහෙනම් මේ කැරැල්ලට තුඩු දුන් හේතු සාධක මොනවද කියන එකත් ඔතනින්ම ගම්ම්‍ය වෙනවා. එහෙනම් දුවේ පුතේ මේ කැරැල්ලෙන් පස්සේ ඉංග්‍රීසි ආණ්ඩුව මේ තරම් වේගෙන් මේ වෙරළබඩ ප්‍රදේශවල බ්‍රිතාන්‍ය විරෝධී අරගල ආරම්භ වුණේ කුමන හේතු සාධකද යන්න පිළිබඳව දැඩි අවධානයක් යොමු කරලා දුවේ පුතේ ශ්‍රී ලංකාවට ද මියුරන් කියන කොමිසම පත් කරලා එනවා මේ කැරල්ලට හේතු සොයලා බලන්න. එහෙනම් මේ මියුරන් කොමිසම විසින් ඇවිල්ලා ලංකාවේ විරළබඩ ප්‍රදේශවලට ඇවිල්ලා මේ ප්‍රදේශවල මේ කැරල්ලට තුඩු දුන්න හේතු සාධක මොනවද කියලා අධ්‍යයනය කරලා ඒ වෙනුවෙන් නැවත අලුතින් යෝජනා ඉදිරිපත් කරනවා. ජනතාවට යම් සහනශීලී බවක් ඇති වෙනවා. ඒ අනුව දුවේ පුතේ මියුරන් කොමිසම විසින් බදු එකතු කිරීමට යොදා සිටි මදුරාසි බදු නිලධාරීන් නැත්නම් අවුමිල්දාර කියන බදු නිලධාරීන් නැවත මදුරාසියට යවලා දේශීය බදු නිලධාරීන් හරහා නැවත බදු එකතු කරගත්තා. ඊට අමතරව පොල් ගස් බද්ද වාගේ බදු වර්ග සම්පූර්ණයෙන්ම අහෝසි කරලා දැම්මා. ඇතැම් බදු වර්ග සංශෝධනය කරා. තේරුණා. ඒත් එක්කම ලන්දේසි උසාවි ක්‍රමය ලංකාවේ නැවත ක්‍රියාත්මක කරනවා. ලන්දේසි උසාවි ක්‍රමය. ඒ වගේම දරුවනේ රේන්ද ක්‍රමයට බදු එකතු කිරීමේ අයිතිය රේන්ද ක්‍රමයට විකුණන එක තහනම් කරලා දැම්මා. රේන්ද ක්‍රමයට විකුණන එක මේ මියුරන් කොමිසම විසින් තහනම් කරලා දැම්මා. ඊට අමතරව නැවත වතාවක් මුදලින් වෙනුවට බාණ්ඩ වලින් බදු එකතු කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දුන්නා. එහෙමනම් දුවේ පුතේ මියුරන් කොමිසම විසින් යම් යම් කරුණු කාරණා පිළිබඳ අවධානය යොමු කරා. එහෙමනම් මම මෙතනදී තව කරුණු කාරණා කිහිපයක් කතා කරන්නම්. මොකද මේ ඉංග්‍රීසීන්ට එකපාරම ලංකාව කරේ අවධානය යොමු කරන්න හේතු සාධක බිහි වුණේ නැහැ. ඒකට තුඩු දුන්නු හේතු සාධක නිර්මාණය වුණේ දුවේ පුතේ යුරෝපයේම. තේරුම් මදුරාසි පාලනය එක පාරම ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ යටත් කරගන්න කලින් ඉංග්‍රීසීන් ලංකාවට අවධානය යොමු කරන්න ප්‍රබලම හේතුවක් වුණේ ඉන්දියන් සාගරයේ බලය අල්ලා ගන්න එක වගේම එලෙස ඉන්දියන් සාගරයේ සිටි ඔවුන් ලංකාව කෙරෙහි පෙළඹුවේ යුරෝපයේ ඇති වූ දේශපාලන බල අරගලයක් නිසා. දේශපාලන බල අරගලයක්. ඔබ දන්නවා ඒ වන විට 18 වන සියවසේ වනිට යුරෝපයේ බලවතා විදියට හිටියේ ප්‍රංශය. ප්‍රංශය 1794 දී ඕලන්දේ ආක්‍රමණය කරා. ඕලන්දේ ආක්‍රමණය කරාට පස්සේ ඒ වන විට ඕලන්දේ පාලකයා බවට පත් වෙලා හිටපු පස්වන විලියම්, හෙවත් නිශ්ශබ්ද විලියම් ආරක්ෂාව පතා යනවා එංගලන්තයට. එංගලන්තයට. මොකද මේ රටවල් දෙක බොහොම කුළුපගු මිත්‍රයෝ. එංගලන්තයට ගියාට පස්සේ මේ වෙන විට ඉංග්‍රීසීන් ලංකාව කෙරේ දැඩි අවධානයකින් හිටියේ. තේරුණාද? ඒ නිසා ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාව කෙරේ අවධානයෙන් හිටියා. මේ පස්වන විලියම්ගේ පැමිණීම, සරණාගතයෙකුසේ ඔහු පැමිණීම ඉංග්‍රීසීන්ට මහත් වාසියක්. ඒ නිසා ඉංග්‍රීසීන් මොකද කරේ? මේ පස්වන විලියම්ට කිව්මාලිගේ ආරක්ෂාව ලබා දීලා ඔහු සමග ගිවිසුම් ගත වෙනවා. ලංකාව ඇතුළු පෙරදිග ප්‍රදේශවල වෙළඳාමේදී ප්‍රංශ ජාතිකයන් මුහුණට එරෙහිව ඔවුන්ගේ ප්‍රදේශ ආරක්ෂා කරලා දෙන්නම් කියලා. අනේ කරන්න දෙයක් නැහැ. පස්වන විලියම්ට සිද්ධ වෙනවා දුවේ මේ ඉංග්‍රීසීන්ගේ මේ කොන්දේසිවලට එකඟ වෙලා ඔහු ලියුමක් අත්සන් කරලා කිව්මාලිගේම අත්සන් කරලා ඒ ලිපි අරගෙන ලංකාවට එනවා ඉංග්‍රීසි දූතේ. ඒ එනකොට තමා දුවේ පුතේ ෆන් එංගල්බෙක් කියන ලන්දේසි ආණ්ඩුකාරවරයා ඉන්නේ. ඔහු මේ ලියුම ප්‍රතික්ෂේප කරනවා. එතනින් පස්සේ තමා දුවේ පුතේ මම අර පෙර සඳහන් කරා වාගේ වරින් වර වරින් වර වරින් වර ලංකාවේ ලන්දේසි බලකොටු වලට පහර දීලා ඉංග්‍රීසින් යටත් කරගන්නවා. ඒ අනුව 1796 පෙබරවාරි වෙනකොට සම්පූර්ණයෙන්ම ලන්දේසින්ගේ බල ප්‍රදේශය යටත් කරගත්තා කියන එක අපි කතා කරමු. එමනම් ඒ විදිහට යටත් කරගැනීමෙන් පස්සේ තමා පළමෙනි වතාවට මේ ඉංග්‍රීසි පෙරදිග ඉන්දියාව වෙළඳ සමාගම ලංකාවේ බලය වෙරළබඩ ප්‍රදේශවල බලය පිහිටුවා ගන්න. එමනම් දරුවනේ බලය පිහිටුවා ගැනීම සහ ඒ අසාර්ථක වීම සඳහා තුඩු දුන්න හේතු සාධකනේ මම මේ කතා කළේ. එමනම් අපි ditto පාලනය ගැන කතා කරමු. ditto පාලනය කියන්නේ මේ වෙරළබඩ ප්‍රදේශවල, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල පෙර පැවති පෙර පාලනය අරගෙන ගියපු ඉංග්‍රීසි පෙරදිග ඉන්දියාව වෙළඳ සමාගම එංගලන්ත ආණ්ඩුව විසින් ලංකාවට පත් කරා ආණ්ඩුකාරවරේ. පළමු ආණ්ඩුකාරවරයා ෆ්‍රෙඩ්රික් නෝත්. ඔහුගේ නියෝජිතය, ඔහුගේ නිලධාරීන් කියන මේ දෙපාර්ශවය විසින් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයෝ සහ වෙළඳ සමාගමේ නිලධාරීන් කියන මේ දෙපාර්ශවය විසින් හවුලේ වෙරළබඩ ප්‍රදේශවල ගෙන ගියපු පාලනය තමා දරුවනේ දිත්ත පාලනයවත් දෙවැදෑරුම් පාලනය කියන්නේ. නමුත් මේ දිත්ත පාලනයත් යම් යම් කරුණු කාරණා නිසා 1802 අසාර්ථක වුණා. ඉන්පස්සේ දුවේ පුතේ 1802 දී සම්පූර්ණයෙන්ම ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල අයිතිය ලැබෙනවා ඉංග්‍රීසි ජාතිකයන්ට. ඉංග්‍රීසි. ඒ නිසා තමා දුවේ පුතේ අපි 1802 දී ඉංග්‍රීසීන්ගේ කිරීටයට නැතුවීම, හෙවත් ඉංග්‍රීසීන්ගේ කිරුළ යටතේ තනි අයිතියට ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ ලැබෙන. ඒ නිසා තමා දුවේ පුතේ 1802 කිරීටයට නැතුවීම කියලා අපි කතා කරමු. කිරීටයට නැතුවීම. එහෙනම් දුවේ පුතේ 1802 දී ලංකාව කිරීටයට නැතු වෙනවා. එතනින් පස්සේ 1815 දී සම්පූර්ණයෙන්ම ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ උඩරට රාජධානියේ අයිතිය ඉංග්‍රීසීන්ට ලැබෙනවා. අපි එහෙනම් බලමුකෝ උඩරට කෙරෙහි ඉංග්‍රීසීන් වෙරළබඩ ප්‍රදේශවල ඉඳලා අවධානය යොමු කරේ කියලා. එහෙනම් දුවේ පුතේ වෙරළබඩ ප්‍රදේශවල ඉංග්‍රීසීන් පාලනය අරගෙන ගියාට මොකද රට මැද රටක් විදිහටනේ දැන් උඩරට තියෙන්නේ. සා උඩරට මේ විදිහට ස්වාධීනව තියෙන එක ඉංග්‍රීසීන්ට විශාල අභියෝගයක්. ගැටලු පරිපාලන වශයෙන්, ආර්ථිකමය වශයෙන් ගැටලු. ඒ නිසා ඉංග්‍රීසීන් යම් යම් හේතු සාධක හදාගෙන උඩරට ප්‍රදේශය අල්ලගන්න කටයුතු කරා. නමුත් උඩරට ප්‍රදේශ තුල ඇතිවුණු යම් කිසි දේශපාලන බල අරගලයක්ම තමයි ඉංග්‍රීසීන්ට උඩරට කෙරෙහි අවධානය යොමු කරන්න හේතු වුණේ. ඔබ දන්නවා 1798 රාජාධිරාජ සිංහ රජතුමා මිය ගියාට පස්සේ රජකමේ උරුමේ තිබුණේ නායක්කර පෙළපති කුමාරවරයෙකුට. ඔහු වැඩිමල් කුමාරවරයා තමයි මුත්තුසාමි. නමුත් මුත්තුසාමිට රජකම නොදී ඒ වන විට මහාධිකාරම් ධූරයේ දරූ පිළිමතරාවේ කන්නසාමි කියන කුමාරයාට රජකම ලබා දෙන්න කටයුතු කරා. අවසානයේ මුත්තුසාමි ආරක්ෂාවපතා ඉංග්‍රීසීන් ළඟට යනවා. අන්නේ ඒ විදිහට තමා දුවේ පුතේ මුත්තුසාමි ඉංග්‍රීසීන්ගේ සහාය අරගෙන මේ උඩරට ප්‍රදේශයේ තමාගේ බලය නැවත ස්ථාපිත කරගන්න හැදුවේ. නමුත් ඒ වන විට කන්නසාමි නමින් හිටපු මේ කුමාරයා ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් උඩරට රජ වෙච්ච නිසා බොහෝ ජනතා ප්‍රසාදය ඔහුට ලැබුණ නිසා මුත්තුසාමිගේ අපේක්ෂාවන් ව්‍යර්ථ වෙලා යනවා. එවැනි පසුබිමක් තුල ඉංග්‍රීසීන්ට උඩරට යටත් කරගන්නත් ඕනනේ. ඒ නිසා දුවේ පුතේ 1803 දී ඉංග්‍රීසීන් ප්‍රථම වතාවට උඩරට ආක්‍රමණය කරනවා. නමුත් දුවේ පුතේ උඩරට ආක්‍රමණය කරාට පස්සේ උඩරට ප්‍රදේශය යටත් කරගත්තත් බොහෝම කෙටි කාලයක් තුලදී ඉංග්‍රීසීන්ගෙන් උඩරට ප්‍රදේශය ගිලිහිලා යනවා. මොකද මේ වන විට උඩරට ප්‍රදේශයේ හිටපු රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට විශාල ජනතා ප්‍රසාදයක් ලැබිලා තිබුණා. භික්ෂූන් වහන්සේලාගේ, රදළයින්ගේ, සාමාන්‍ය ජනතාවගේ නොමද සහාය ලැබුණා. පෙට්‍රික් නෝත් ආණ්ඩුකාරවරයාගේ කාලේ තමා මේ විදිහට 1803 උඩරට ආක්‍රමණය කරන්නේ. නමුත් දුවේ උඩරට ආක්‍රමණය කරලා ඔවුන් යටත් කරගත්තාට මොකද ඒ වන විට කීර්ති ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ අපේ හමුදාව උපක්‍රමශීලීව හඳුරංකයට දක්වා පල්ලම් බැස්සා. ඒක මේ දුර්වලකමක් විදියට දකින්න එපා. මේ පල්ලම් බැස්සේ යම් අරමුණක් ඇතිව ඒ අනුව අයි හඳුරංකයට දක්වා පල්ලම් බැහැලා ටික කාලයක් ඉදදී මහා වර්ෂාවන් ඇදහැලෙන්න පටන් ගත්තා. ඉංග්‍රීසීන් මේ වන විට උඩරට පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා මේ වර්ෂාව නිසා ඉංග්‍රීසීන් උඩරට කොටු වුණා. එතනින් පස්සේ දරුවනේ අපේ සිංහල හමුදාව නැවත පෙරට පැමිණලා ඉංග්‍රීසීන්ට එරෙහිව සටන් කරලා ඉංග්‍රීසි හමුදා සෙබළුන් කිහිප දෙනෙක් හැර අනෙක් සියලු දෙනාම සමූල ඝාතනය කළා. ඒ අනුව 1803 පෙට්‍රික් නෝත්ගේ උඩරට ආක්‍රමණයත් සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනවා. එතනින් පස්සේ ඉංග්‍රීසීන් දැනගත්තා මේ යුදමය ක්‍රියාමාර්ගයකින් උඩරට යටත් කරගන්නවා කියන කතරින් ලේසි පාසු කටයුත්තක් නෙමෙයි. පෙට්‍රික් නෝත්ගේ දුරකාලයේ අවසන් වෙනවා 1805. එතනින් පස්සේ ලංකාවට පැමිණෙන ආණ්ඩුකාරවරයා වුණේ තෝමස් මේඩ්ලර්. ඔහු 1805 සිට 1812 දක්වා ලංකාවේ ඉංග්‍රීසි පාලන ප්‍රදේශවල ආණ්ඩුකාරවරයා විදිහට කටයුතු කරා. ඔහු සමග ලංකාවට එනවා ඉතාමත් සුවිශේෂී චරිතයක්. ඔහු තමයි ජෝන් ඩොයි. ඔහු ඉතාමත් පාරිසූර එත් එක්කම ඔහු අපේ භාෂාවෙන් කියනවා නම් මේ බොහොමම කපටි කෙනෙක්. ඒ කියන්නේ මේ උඩරට රජතුමා තමන්ගේ ග්‍රහණයට නතු කරගන්න ලේවැගිරීම් වලින් හැකියාවක් නැහැ කියන එක අවබෝධ කරගත්තින් මේ ජෝන් ඩොයිලි බොහොම උපක්‍රමශීලීව උඩරට රජු දුර්වල කරන්න කටයුතු කරා. මේ විදිහට උඩරට රාජ්‍යයේ පාලනය දුර්වල කරලා ඉංග්‍රීසීන් උඩරට අල්ලගන්න කටයුතු කරා. ඒ අනුව උඩරට රජතුමාට බොහෝ දුරට පුද පඳුරු යනවා, රතු වයින් යවනවා. අවසානයේ රතු වයින් යවලා මේ රජතුමා මේ මත්තැනට හුරු කරා. මේ වන විට මේ විදිහට ඉංග්‍රීසීන්ට අපේක්ෂිත අරමුණු කරා යන්න මේ රජු අනුගමනය කර අදූරදර්ශී ක්‍රියාමාර්ගම හේතුවක් වුණා උඩරට රාජධානි පිරිහෙන්න. මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අවසාන කාලයේ කරපු කියපු දේවල්ම උඩරට රාජධානි පිරිහීමට බලපෑවා. අනිත් එක රදළවරුන් සමහර රදව මරලා දැම්මා. එදිරිවාදිකම් තියෙන රදළවරු මේ අතර විරසක ඇතිකරන්න එකම පාලන ප්‍රදේශ දෙකට බෙදලා ඒ වාගේ එදිරිවාදිකම් තියෙන රදළවරුන්ට ඒ ප්‍රදේශ ලබලා දුන්නා. ඔන්න ඔය වාගේ කරුණු කාරණා නිසා ඒත් එක්කම ඇහැලිපොළ මේ පවුලට දුන්නු ක්‍රූරතර වදහිංසා මෙන්න මේවා නිසා දුවේප්තේ උඩරට ජනතාව, භික්ෂූන් වහන්සේලා විශේෂයෙන් රදළවරු අර රජු කෙරෙහි මුල පැවති ප්‍රසාදේ ක්‍රමානුකූලව නැති වෙලා යන්න පටන් ගත්තා. මෙන්න මේ රජු කෙරෙහි අප්‍රසාදයේ ගොඩනැගෙන බව දැනගත්තු ජෝන් ඩොයිලා මොකද කරේ? රජුට එරෙහිව සිටින මේ රදලවරු රජුට විරුද්ධව සිටින රදලවරු එක එකතු වෙලා බොහොම සමීපව කටයුතු කරා. ඒත් එක්කම මේ ඉංග්‍රීසීන් භික්ෂූන් වහන්සේලා ඒත් එක්කම ශාස්ත්‍රකාරයෝ ඒත් එක්කම වෙළෙන්දෝන්ගේ ස්වරූපෙන් චරපුරුෂයෝ උඩරටට යවලා උඩරට තියෙන මේ පරිපාලන සැකස්ම ඒත් එක්කම යුද රහස් ඔය වගේ බොහෝ දේවල් ඉතා සූක්ෂමව ඉංග්‍රීසීන් නතු කර ගැනීමෙන් පස්සේ දුවේ පුතේ 1815 උඩරටට එරෙහිව දැවැන්ත අරගලයක් කරනවා ඉංග්‍රීසීන්. ඒ අනුව දුවේ පුතේ 1815 ඉංග්‍රීසීන් ඉතාමත් ලෙහෙසින් පහසුවෙන් උඩරට ප්‍රදේශය යටත් කරගන්න. මේ අවස්ථාවේදී උඩරට යටත් කරගන්න ඇතැම් අවස්ථාවල ලංකාවේ හිටපු ලංකාවේ සිංහල රදල ප්‍රධානීන් පවා සහාය දෙනවා. විශේෂයෙන් මොල්ලිගොඩ, එක්නැලිගොඩි වගේ රදලවින් බොහෝ විට ඉංග්‍රීසීන්ගේ පක්ෂය ගත්තා. ඒ අනුව දුවේ පුතේ 1815 මෙතෙක් කාලයක් කිසිදු බටහිර ජාතියකට යටත් නොවුණු පෘතුගීසීන් 1505 එතැන් සිට කිසිදු ජාතියකට 1505 සිට 1815 දක්වා වසර 310ක් යනකම් මේ ස්වාධීන රාජධානියක් විදිහට පැවති උඩරට රාජ්‍ය කිසිදු යුරෝපීය ජාතිකයෙකුට තමන්ගේ ග්‍රහණයට නතු කරගන්න හැකියාව ලැබුණේ නැහැ. ඉංග්‍රීසීන් 1815 උඩරට ප්‍රදේශය යටත් කරගන්නා තෙක් එහෙමනම් දුවේ පුතේ මේ විදිහට ඉංග්‍රීසීන් වසර 10000 ගණනක් ඉතාම ස්වාධීනව පැවති අපේ උඩරට ප්‍රදේශයේ ඔවුන්ගේ ග්‍රහණයට නතු කරගත්තා. එහෙමනම් දුවේ පුතේ 1815 ඉංග්‍රීසීන් ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයේම උඩරට ප්‍රදේශක් මේ විදිහට යටත් කර ගැනීමෙන් පස්සේ දුවේ පුතේ මුළු ලංකාවේම ආධිපත්‍යය ඉංග්‍රීසීන්ට හිමි වෙනවා. එහෙමනම් දුවේ පුතේ 1815 උඩරට ප්‍රදේශය ඉංග්‍රීසීන් යටත් කරගත්තට පස්සේ මෙන්න මේ යටත් කර ගැනීම නීත්‍යානුකූල අයිතියක් බවට තහවුරු කර ගැනීම සඳහා ඉංග්‍රීසීන් එවකට උඩරට රදල ප්‍රදානීන් විදිහට ප්‍රසිද්ධියක් පත් වෙලා හිටපු බොහෝ රදල ප්‍රදානීන් සමග දුවේ පුතේ ගිවිසුමක් අස්සන් කරගන්න. මේක තමයි සුප්‍රසිද්ධ උඩරට ගිවිසුම. මේ 1815 මාර්තු මාසයේ දෙවන දින උඩරට මහුල් මඩුවට රැස් වෙච්චි ඉංග්‍රීසි නිලධාරීන් සහ විශේෂයෙන්ම ඒ වෙන විට ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා විදිහට ඉන්නේ රොබර්ට් බවුන්ඩ්‍රික්, ඔහු සහ ජෝන් ඩොයිලි කියන මේ ඉංග්‍රීසි නියෝජිතයෝ සහ ලංකාවේ සිංහල රදල ප්‍රධානී ඔවුන් දෙපාර්ශ්වයම මහනුවර මගුල් මඬුවට රැස් වෙලා 1815 මාර්තු 2 දින උඩරට ගිවිසුම කෙටුන්පත් කරනවා. විශේෂයෙන්ම ඒ වෙනුවෙන් ජෝන් ඩොයිලි එත් එක්කම රොබර්ට් බවුන්ඩ්‍රික් කියන මේ ඉංග්‍රීසි නියෝජිතයන්ට අමතරව ශ්‍රී ලංකාවේ රදල ප්‍රධානීන් විදිහට උඩරට හිටපු රදල ප්‍රධානීන් විදිහට ඇහැලේපොළ, රත්වත්තේ, මොල්ලිගොඩ, පිළිමතලාවේ, මොනරවිල කැප්පෙටිපොළ, දුල්ලෑව, මිල්ලෑව, ගලගම, ගලගොඩ යන උඩරට අධිකාරම්වරු ඒ වන විට අධිකාරම් ධූරයේ දරපු මෙන්න මේ පිරිස එකතු වෙලා 1815 මාර්තු 2 දින මේ ගිවිසුම කෙටුම්පත් කරනවා. මේ ගිවිසුම වගන්ති 12කින් දරුවනේ සමන්විත වුණා. එහි මුල් වගන්ති 4න්ම කියවෙන්නේ උඩරට රාජ්‍යයේ සිහසුන, රාජාණ්ඩුවේ සිහසුන උඩරට රජුගෙන් අහිමි කරලා ඒ වන විට බ්‍රිතාන්‍ය රජු විදියට හිටපු 3 ජෝර්ජ් රජතුමා විට උඩරට එහෙම නැත්නම් ලංකාවේ අයිතිය ලබා දුන්නා කියන්නේ. ඒත් එක්කම මේ වන විට නායක්කර් පිළපතේ රජකමේ උරුමය තියෙන කිසිදු කුමාරයෙකුට කිසිදු බලවේගයකට උඩරට ඇතුල් වීම පවා තහනම් කරලා දැම්මා. ඒ අනුව දරුවනේ මේ වගන්ති අතරින් ඔය මුල් වගන්ති හතරට අමතර වඩා වැදගත් වගන්තියක් තමයි දුවේ පුතේ පස්වෙනි වගන්තිය. පස්වෙනි වගන්තිය තමයි මේකෙන් කියවෙන්නේ බෞද්ධාගම, ඒත් එක්කම විහාර දේපා දේවල දේපොළ, ඒත් එක්කම බෞද්ධ විහාර බෞද්ධ දේපල ආරක්ෂා කරන බව. ඊට අමතරව තවත් වගන් කීපයක් කියන්න. මේ ආණ්ඩුකාරවරයාගේ මේ නියෝගයකින් නැතුව මරණීය දණ්ඩනීය ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා වගන්තියක් තිබුණා. උඩරට රදළ ප්‍රධානීන්ගේ වරප්‍රසාද තනතුරු ආරක්ෂා කරනවා කියලා වගන්තියක් තිබුණා. සාමාන්‍ය ජනතාවගේ සිරිත් විරිත්තා සම්ප්‍රදායන් ආරක්ෂා කරනවා කියලා වගන්තියක් තිබුණා. ඔවැනි වගන්ති 12කින් උඩරට ගිවිසුම සකස් වුණා. නමුත් උඩරට ගිවිසුම 1815 මාර්තු 2 දින කෙටුම්පත් කරාට ඒක මාර්තු 10 11 වගේ දවස්වල තමා දරුවනේ. භික්ෂූන් වහන්සේලාගම විශේෂයෙන් අස්ගිරි මල්වතු භික්ෂූන් වහන්සේලාට මේ ගිවිසුම් පිළිබඳව දැනුවත් කරලා තමා මේක මාර්තු 10 11 වගේ දිනවල මේ ගිවිසුම අත්සන් කරන්නේ. සිංහල හා දෙමළ භාෂාවෙන් දෙමළ බසින් මේ ගිවිසුම අත්සන් කරලා දානවා. එහෙමනම් දරුවනේ මේ විදිහට 1815 උඩරට ගිවිසුමක් සමගාමීව ශ්‍රී ලංකාවේ මුළු ප්‍රදේශම, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත බල ප්‍රදේශම ඉංග්‍රීසින්ට නැතුණා. මොනම වෙලාවකවත් පෘතුගීසින්ටවත් ලංකාවේසින්ටවත් උඩරට ප්‍රදේශය අල්ලා ගන්න බැරි වුණත් ඉංග්‍රීසින් විසින් දුවේත්තේ 1815 මුළු ලංකාවේම ආධිපත්‍ය ඔවුන්ට නතු කරගන්න. එහෙමනම් දුවේ පුතේ අපි අද දවසේ යොමු අවධානය යොමු කරපු මාතෘකාව බවට පත් වුණේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම කියන ප්‍රධාන මාතෘකාව. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය කියන පිහිටුවීම කියන ප්‍රධාන මාතෘකාව. මේ මාතෘකාවේදී මා අවධානය යොමු කරා දුවේ පුතේ මේ අනුමාතෘකා කීපයක් යටතේ. අනුමාතෘකා කීපයක්. ඒකෙන් පළවෙනි එක තමයි බ්‍රිතාන්‍යයන් ආසියාවට පැමිණීම ගැන අවධානය යොමු කරා. ඒ පිළිබඳව ඔබට දැනුවත් කිරීම කරා. ඒත් එක්කම දුවේ පුතේ ආසියාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයෝ ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරපු ආකාරය ගැන කතා කරලා, අවධානය යොමු කිරීම සඳහා තුඩුදුණු හේතු සාධක කතා කරලා, තුන්වෙනි මාතෘකාව විදියට දුවේ පුතේ මා අවධානය යොමු කළා ඉංග්‍රීසියෙන් ශ්‍රී ලංකාවේ උඩරට රාජ්‍ය සමග දූත සම්බන්ධතා පැවැත්වූ ආකාරය ගැන දුවේ පුතේ මා ඔබට සාකච්ඡා කළ අවස්ථා තුනකදී දූත සම්බන්ධතා පැවැත්වුවා කිව්වා. එතනදී වඩා සාර්ථකම දූත සම්බන්ධතා වුණේ 1795 දී රොබර්ට් ඇම්බ්‍රෝස්ගේ දූත ගමන කියලා මා කතා කළා. ඒත් එක්කම ඉංග්‍රීසින් විසින් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල ලන්දේසීන්ගේ බලය නිමා කරලා ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල බලය පිහිටුවා ගැනීමත් එක්ක 1815 මුළු දිවයිනේම ආධිපත්‍ය ලබා ගන්නා තෙක් ඔවුන් ගියපු ගමන් මඟ ගැන කතා කරා. ඒ අවස්ථාවන් හතරක් ගැන කතා කරා. වෙළඳ සමාගමේ පාලනය, ඒත් එක්කම දිත්ව පාලනය, ක්‍රීඩේට නැතිවීම, 1815 මුළු දිවයිනේම යටත් කර ගැනීම ගැන සාකච්ඡා කළා. එතනින් පස්සේ අපි කතා කළා මේ සෑම කරුණක්ම එකින් එක සාකච්ඡා කරා. වෙරළබඩ ප්‍රදේශවල මඳුරාසි පාලනය, ඒත් එක්කම දිත්ව පාලනය, ඒ අසාර්ථක වීම සඳහා උඩු දුන්න හේතු, ඒත් එක්කම කිරීටේ පාලනය, අවසන් වතාවට උඩරට ඉංග්‍රීසීන් නතු කර ගැනීම ගැන කතා කළා. ඊට පස්සේ ඉංග්‍රීසීන් උඩරට ප්‍රදේශයට අවධානය යොමු කරපු එක, ඉංග්‍රීසීන් ආක්‍රමණ දියත් කරපු ආකාරය, 1815 මේ සම්පූර්ණ බල ප්‍රදේශයට අත් කර ගැනීම කියන මෙන්න මේ කරුණු කාරණා සියල්ලම දරුවනේ අපි සාකච්ඡා කළා. එහෙමනම් දුවේ පුතේ අද දවසේ මේ පාඩමේ අවසාන කොටස විදියට කතා කරේ සුප්‍රසිද්ධ 1815 ගිවිසුම. 1815 ගිවිසුම. මේ ගිවිසුමින් අනුව නීත්‍යානුකූල බව සම්පූර්ණ ලංකාවේම උඩරට ප්‍රදේශයේ ඇතුළු ලංකාවේම නීත්‍යානුකූල බව ඉංග්‍රීසියෙන්ට පැවරුණු ආකාරය තමයි දුවේ පුතේ මා සාකච්ඡා කළේ. ඔබ සියලු දෙනාටම ස්තුතියි.